සඳෙන් ඔබේ ආලින්දේ පිළිසඳන් ගාග්නි සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටත දලදාහි සේවනයි මගේ දෙයත දලදාහි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටත දලදාහි සේවනයි මගේ දෙයත දලදාහි සරණයි සැපතින් සපිරුණු
අයිබුවන් ලොපපුරාව සිරි සිටින ධෑබර ශ්‍රී ලාංකිකාසාමෙන් අදත් සුපුරුදු පරිදි නවසිලන්තී ඕක්ලන් නුවර සිට පැනටිෆම් එකසි හතරයි දසමහය ගුවන් තරන් ගොස්සේ රන්දිරම ඉරිදා සඳල්ලත් සජී විවරැගෙන ඔබේ නිවහන්ට ගොඩ ඇදුනා පුරා හෝරාවක් ඔබහා සතුටු සාමිච්චයේ දෙනට. ඉතින් අද 2018 මැයි මාසේ 6 වන ඉරිදා 2018 මැයි මාසේ 6 වන ඉරිදා මමත් කාන්තිත් මහේසිත් සුබුදු පරිදි සූදානම් සිටිනා ඔබහා පුරා හෝරාවක් සතුටු සාමිච්චයේ දෙනට. අපි දන්නවා ලෝකේ කොයි කෙළවරේ සිටියත් ඔබ මේ හෝරාව බලාපොරොත්තු වෙමින් සිටින බව. අපි නැවතත් අපි වැඩසටහන සම්බන්ධ වෙනවා. අද ඔබලා දැන් මේ පසුගිය දවස්වල ලංකාවේ විශේෂ සිද්ධීන් දෙක තුනක් සිද්ධ වුණා. ප්‍රධාන දේ තමයි හෙළ සිනමාවේ නිධානය වුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වයස අවුරුදු 99ක් ආයු වළඳලා කලා ලෝකයෙන් ශ්‍රී ලංකාවෙන් අප සමගින් මුළු ලෝකයෙන්ම සමුගත්තා. ඉතින් මේක විශේෂ සිද්ධියක්, ඉතාමත් කනගාටු සිද්ධියක් කලා ලෝකයට. කොහොමනත් අපි ඔහු සම්බන්ධව ටික ටික විස්තර ඉදිරිපත් කරන්න කැමති. පළවෙනිින් කියලා තියෙනවා, හෙළ සිනමාවේ පමණක් නොව ලෝක ප්‍රකට අග්‍රගමී මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් සිනමාකරුවා සුවහස කලාකරුවන්ගේ නිතර කඳුලක් එක් කරමින් වසර 99 කායි වළඳා පසුගියදා දැයින් සමුගත්තා. 1919 වසරේ අප්‍රේල් 5 වැනි දින දෙහිවලදී උත්පත්ති ලැබූ ලෙස්ටර් මහතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. වයස අවුරුදු 17 ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදී තෝරාගත් ඔහු ඩේලි නිවුස් පුවත්පත් හා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත්ති සේව කරලා තියෙනවා. 1949 වසරේ ලන්ඩනයේ පත්‍ර වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරද්දී සොලි ලොකී නමැති කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරමින් සිනමාවට ආවර්තනය වුණා. ඉන්පසුව 1956 වසරේදී රේඛා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වූ ලෙස්ටර් සිංහල සිනමාව ජාත්‍යන්තරට ඇගෙන ගියා. ගම්පෙරළි නිදානෙ ගොළු හදවත කලියුගේ අවරගිර වැයකන්ද වලව බැද්දේගම සංදේශී දරුවක් හතර සහ යුගාන්ති වැනි විශිෂ්ට චිත්‍රපට රසක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා උඩු යටු කිරීමට සමත් වූ එතුමන් අවසාන වශයෙන් අම්මාවරුනේ චිත්‍රපටේ අධ්‍යක්ෂණය කළා. ඉතින් දශක පහකට අධික කාලයක් අධ්‍යක්ෂකව ලෙස කටයුතු කරමින් සරසවි ජනාධිපති සම්මාන්ඩින් පිදුණු ලබා ඇති ඒ මහතා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකීය පළමු චිත්‍රපට අධ්‍යක්ෂකයා වීමේ වාසනාව ලැබුණා. 2000 වසරේදී යාවජීව කාර්තවේ ගෞරව සම්මානය, 1965 දී ගෝල්ඩන් පීකොක් සම්මානය, 1966 දී ගෝල්ඩන් හෙඩ් ඔෆ් ප්ලැන්ක් සම්මානයද, 1978 දී අක්නටෝන් සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍රීමේ ගෞරවය ලිස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි වුණා. මෙරටදී ශ්‍රී ලාංකිකට පිදෙන උසස්ම සම්මානය වූ ශ්‍රී ලංකා අභිමානී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම සිනමාකරුවා වීමටත් එතුමාට හැකි වුණා. එතුමන් දැයට ගෙන දුන් වටිනාකම් වලට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතුරු ගෞරව දැක්වේ එතුමන්ගේ ජන්මදිනවලට නිවසට ගොත් සුබපතමි. ඉතින් අපි ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරියන් ගැන තවත් විස්තර කතා කරන්න ඉස්සෙල්ලා අපි සම්බන්ධ කරගන්න කැමති ඔහු ගායනා කරපු නැත්නම් ඔහුගේ චිත්‍රපටවල වාදනය වුණු ගීත කීපයක්. අපි දන්නවා ලෙස්ටර්ගේ ගීතයක් අපි තෝරා ගන්නට ඕනේ. ලෙස්ටර් කියන්නේ ලෙස්ටර්ගේ චිත්‍රපටවල නිදානේ, ගම්පෙරළි, ගොළු හදවත, කලියුගේ වාගේ චිත්‍රපටවල ගීත කීපයක්. ඉතින් මේක විශේෂයෙන් කලා ලෝකයට මොන හරි විස්තර දෙයක් අපි දෙන්නට ඕනේ. අපි මේ ගීතයෙන් පස්සේ තමයි ඔහු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පොත් කියවීමෙන් මතක ශක්තිය රැකේ. ජීවිතේ කවර වයසකදී හොද පොතපත කියවීමට හුරු වීම වයසට ගිය පසු මතකයේ රැක ගැනීමට හේතු වන බව පර්යේෂකයන් කියනවා. පොත් කියවීම, හරස්පද ප්‍රහේලිකා පිරවීම වැනි මානසික උත්තේජන ඇතිවන ක්‍රියාකම් වල යෙදීම හරහා මොළයේ මතක ශක්තිය රැක ගැනීමට හැකි බවයි කියන්නේ. ළමා වියේ සිට වයස්ගත වනතුරු ජීවිත කාලය පුරා මොළයට ව්‍යායාම ලබා දීම වයසට ගිය විට මොළයේ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට වැදගත් වන බව මෙම පර්යේෂණයේ මෙහෙවපු විල්සන් කියන්නේ. වයස්ගත කාලයේ මොළයේ
චිත්‍රපටි ගීතයක්
ඉරණම ඇඟිල්ලෙන් සේරම වේලිල මැලවිලා පිදුරු වෙලා.
ලෙස්ටර් අත තිබූ සංදේශය ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල කතානද චිත්‍රපටය වූ කලි කඩවුණු පොරොන්දුවයි. එය මුල්වරට තිරගත වුණේ 1947 ජනවාරි 21 වෙනිදා. ඒ වෙනතින් මේ රටේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළේ ඉංග්‍රීසි චිත්‍රපට ස්වල්පයකුත් දෙමළ චිත්‍රපට ගොඩකුත්. පර්යේෂකයන්ගේ හදවත් තුළ සිටි සියලු සිනමා වීරවරයෝත් වීරවරියෝත් තෙලිඟු, කන්නඩ, මලයාලම්, දෙමළ වැනි ද්‍රවිඩයානු භාෂා පවුලට අයත් භාෂා කතා කළ දෙවිය වුණා. කඩවුණු පොරොන්දුව තනිකරම හදන ලද්දේත් දෙබස් කවන ලද්දේ තමිල්නාඩුවේ. එහි අධ්‍යක්ෂකවරයා වූයේ චේති සිංහ නැමැති ඉන්දියානුවය. එහි සංගීතය දුන්නේ නාරායන් අයියර් නැමැති ඉන්දියානුවා. එහි කැමරාව මෙහෙයවන ලද්දේ කේ සුභාකර නැමැති ඉන්දියානුවා. කඩවුණු පොරොන්දුවේ කාර්ය මණ්ඩලය දෙස බලන විට පෙනී යන්නේ එහි ගිවිසුම 1948 දීත් මෙරට ක්‍රියාත්මක වූ බවයි. කඩවුණු පොරොන්දුව තිරගත වන විට ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා තිබුණේ නැහැ.
හොඳයි.
ඔව්. බ්‍රිතාන්‍යයටත් විජිත වූ ඉන්දියාවත් ලංකාවත් යන දෙකම මෙකල පාලනය වුණේ ලන්ඩනයේ පදිංචිව සිටි බ්‍රිතාන්‍යයටත් විජිත භාර රාජ්‍ය ලේක ආතර් සී ජෝන්ස් විසින් සාදන ලද තනි ගිණුමක් යටතේ. මෙකල ඉන්දියාවෙන් ලංකාවට එම සඳහා පාස්පෝර්ට් බලපත්‍ර පාවිච්චියක් වැඩිපුර තිබුණේ නැහැ. ලංකාවට යෑමට උවමනා වූ ඉන්දියානුවා කළ යුතුව තිබුණේ අමුඩ කෙටියක් අසාගෙන තෙප්පම නැමැති යාත්‍රාවට පැනීමයි. තෙප්පම වූ කලි අඩි 6ක් දිග, අඩි 1.5ක් පළ, සැහැල්ලු ලෑලි දෙකක් පුරුද්දා සාදන ලද්දක්. මේට පයින් ඉන්දියානුවෝ එක්කෝ මෙහි නැගී පෝක් සමුද්‍ර සන්ධිය හරහා සැතපුම් 22ක් ගෙවා ලංකාවට පැමිණෙන්න පුළුවන්. නැත්තම් මේ බදාගෙන ලංකාවට පිහිනන්න පුළුවන්. 1947 යනු මෙසේ පැමිණි දෙමළ ජාතිකයන් විශාල ගණනක් ලංකාවේ ජීවත් වූ කාලයක්. කඩුණු පුරන්දුව තිරගත වූ විට ඒ නැරඹූ චිත්‍රපට විචාරක ජයවිලාල් විලේගොඩ මෙසේ කියලා තියෙනවා. මෙතෙක් කලක් දෙමළ, තෙලිඟු, මලයාලම්, කන්නඩ භාෂා පමණක් කතා කළ ද්‍රවිඩ සිනමාව තවත් බසක් කතා කරන්න පටන් ගෙන ඇත. ඒ උක්වලි සිංහලය. සිංහල සිනමාවේ නමින් දෙමළ කතා කරන ලාංකික සිනමාවක් බිහිවීමත් ලංකාවේ ජාතික ප්‍රශ්නය ආරම්භ වීමත් යන දෙකම පටන් ගත්තේ මේ කියන 1940 ගණන්වල අගභාගයේදී. මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී ලෝක ධර්මතාව නැති යාන්ත්‍රණය මගින් එක්තරා පියවරක් ගනු ලැබී.
Thank you. පොකුණු රීනු හැලි රන් පාටය ඉන්න හැවි නිල් ගැන්මින ගොයතය වසන්තයේ ඉරිමල් වන බිමුගී මීරෙන් පිරෙන්නේ මයි අංගන කැලේ සැදින මී මදවල පැණි පිරෙන්නේ
කලින් සඳහන් කළ පරිදි ලෝක ධර්මතාවය නැමැති යන්ත්‍රණය මගින් එක්තරා පියවරක් ගනු ලැබුවා කියලා සඳහන් කළා. ඒ උකලි ප්‍රශ්න විසඳීම සඳහා ගැලුම් කරුවන් යෙවීමයි. ඒ අනුව සිනමාවේ අර්බුදයට වූ ගැලුම් කරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්. ජාතික ප්‍රශ්නය විසඳීම සඳහාද ගැලුම් කරුවක් රැසක් එවන ලද නමුත් උන් සියලු දෙනා විසින් විසඳන ලද්දේ සුවකීය බඩු ගෝස්තරය පිළිබඳ ප්‍රශ්නයයි. ලෙස්ටර් සිනමාවට දුන් පළමු වන විසඳුම රේඛාව වනවා. ඉන්දියාවේ චිත්‍රාගාර තුල ඉදිකර ලද ව්‍යාජ එලිමහන් තුල නොව සැබෑ එලිමහන් වලදී ස්වභාවික ආලෝකය යටතේ චිත්‍රපට තැනිය හැකි බව ඔහු රේඛාවෙන් ඔප්පු කළා. ඉන්පසු ඔහු තැනු සංදේශ එතෙක් 100%ක්ම මදුරාසියේ චිත්‍රාගාර තුල තන ලද වික්‍රාම්මිත රාජකීය ඉන්දියානු දෙමළ චිත්‍රපටවලට හොඳ තරගයක් දුන්නා. ලෙස්ටර් විසින් සාදන ලද සියලු චිත්‍රපට එක්තරා වැදගත් පණිවුඩයක් අන්තර්ගත කරන ලද්දේ සංදේශේ. ඒ වැදගත් පණිවුඩය වූ කලී සිංහල සිනමාව බිහි කළ යුතු බවයි. එය කළ හැකි බවයි. ලෙස්ටර්ගේ සියලු චිත්‍රපටවල සිනමාවට අමතරව ජාතික ලකුණක් වුණා. ඒ තමයි සිංහලකම. ඔහු ඉංග්‍රීසියෙන් හැදූ චිත්‍රපටය තුල පවා සිංහලකම වූවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මිය යන්නේ තව දුරටත් චිත්‍රපට හැදීමට බැරි තරමට මහලුව 99 වැනි වියේදී වැඩ කළ නොහැකි වයසකදී එසේ නික්ම යෑම ඔහුගේම තෝරා ගැනීමක් විය හැකියි කියා අපට කියන්න පුළුවන්.
අපි පසුගිය සතියේ සඳහන් කළා මිල්ටන් මල්ලවරජි ගැන මහිතන ගීත අපිට සනාහ ඉදිරිපත් කරා. එතනදී කිව්වේ මේ දැන් සිංහල සාහිත්‍ය නැත්නම් සිංහල සංගීතය ආරම්භනේ 60 දශකයේ නියම ඒ කියන්නේ තමන්ගේ රටේ අනන්‍යතාවය ඇතුව 60 දශකයේ මුල් කාලේ වගේ කොයි හැටි වෙතත් දැන් අපි ගත්තාම 50 දශකයේ සිංහල නැත්නම් 40 දශකයේ අවසාන කාලේ කඩවුණු පුරුන්දුව ඊට පස්සේ නිර්මාණ වන චිත්‍රපට ලිස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටිය බොහෝ චිත්‍රපට සහ වෙනත් ඒ වකවානුවේ නිෂ්පාදිත චිත්‍රපට වල සංගීතයේ තිබෙන කෙලින්ම දකුණු ඉන්දියානු සංගීතය හෝ හින්දුස්ථානි සංගීතය මිශ්‍ර කරලා ශ්‍රී ලාංකික නැත්නම් සිංහල දිවස් කවලා දමිල හෝ මුස්ලිම් ගායක ගායන ශිල්පීන් විසින් තමයි ගායනා කරලා තිබුණේ. මේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට එදා සමාජයේ උසස්සය කියන ප්‍රභූ පන්තිවල අයට මේ කාලේ පාවිච්චි කළේ ඇතරම ගෙවල් වල තිබුණේ ග්‍රැමෆෝන් තැටි. අර ඔබ දැකලා ඇති මතක ඇති ගෙවල් වල තිබුණා ඒක මේ අතින් කරකුල තමයි ඒක වයින් කරන්නේ. ඊට පස්සේ ඇණයක් කියලා චූටියට තියලා අර තැටියේ හරියට තැනක තිබ්බහම අර තියෙන වයින් ප්‍රමාණය ඉවරනකම් ගීතේ නාද වෙනවා. මෙහෙම යනකොට මේ වේග රිද්මය තමයි බයිලා ආකාරයටම බයිලා කියවට වඩා මේ වේග රිද්මේ ගීත ගායනා කරන්නට නැත්නම් වෙනස් ආකාරයේ ගීත ගායනා කරන්නට පෙළඹුණා සීටි ප්‍රනාන්දු කියන්නේ ඉස්සෙල්ලා මේ ඇතරම සැක්සෆෝන් වාදක විදිහටම සංගීතයට අවතීනවන්නේ ක්ලෝඩ් තියෝඩර් ප්‍රනාන්දු. ඉතින් අපි දන්නවා දැන් ඒ දවස්වල ගත්තොත් එහෙම පොඩි කාලේ සැලලිහිණි කෝවුල් විශේෂයෙන් විනෝද ගමනක් එහෙම යනකොට සැලලිහිණි කෝවුල් ඊළඟට මාබාල කාලේ යඹරුක්ෂවනැල්ලේ මේ වගේ බරභාගේ ගීත ගායනා කරලා අදටත් ඒ ගීත බොහෝ වෙලාවට අපි මීවිතක් එහෙම තොලගාලා නැත්තම් විනෝද ගමනක් යනකොට ආරම්භයේම එන්නේ ඔය වගේ සින්දු තමයි ගායනා කරන්න. එන් අද ඔබ දන්නවා විශේෂයෙන් මේ ගීත රැල්ලක් තියෙනවා මේ දැන් පියාගේ ගීත පුතා ගායනා කරලා දැන් උදාහරණයකට මිල්ටන් මල්වාරච්චිගේ ගීත ඔහුගේ පුතුතු සහ මුණුමුරුත් ගායනා කරනවා. ඊළඟට ගුණදාස කපුගේ මේ වගේ කීප දෙනෙක්ගෙම පුතු ගායනා කරනවා. පළවෙනියෙන්ම මේ පියපුතු සම්බන්ධයේ හරියටම මේ එක්ස්ටෙන්ෂන් එක ආවේ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන්. ප්‍රියන්ත ප්‍රනාන්දු තමයි ඉස්සරෝම මේ ගී ලෝකයේ පියාගේ ගීත ආරම්භ කරලා ඇත්තටම ඔහුත් සෑහෙන ජනප්‍රිය වුණා. එන ගීත හැම ගීතයක්ම ගායනා කරා. ඔහුට ඒ හඬ ඒ හැකියාව ඒ ඉදිරිපත් කිරීම මේ විදිහටම තිබුණා. කොහොම වුණත් ඔහු පසු කාලේ දැන් අපි දන්නවා මේ පහුගිය දවස්වල ඉතාලියේ ප්‍රසංගයකට ගිය වෙලාවක හෘදයාබාධ කළා. අසනීප වෙලා අභාප ප්‍රාප්ත වුණා හදිසියේ. මේ ඔහු ගායනා කළ ගීත
තමයි දැන් මේ කතා කරන්න යන්නේ මේ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දයෙන් සමු ගැනීම ගැන. රැල්ලේ මුහුදු වැල්ලේ නිරංජලා ආදරේ කාටද ආදී ජනප්‍රිය ගීත රසක් සිංහල ගීත ශාස්ත්‍රයට දායාද කරන ලැබූ ගායන ලොවේ ප්‍රවීණයෙකු වුණු ගායන ශිල්පිනි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගිය පළමුවෙන්දා හෘදයාබාධයකින් විය වූයේ රසික සිත් සෝසයුරේ ගිල්වමින්. මෙරට සිටි ප්‍රවීණ ගායන ශිල්පී තම පියා වූ දිවංගත සීටි ප්‍රනාන්දුගේ ගීතවලට අමතරව ජනප්‍රිය ගීත රසක් ගයමින් ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතක සටහන තැබූ ඔහු සීටි ප්‍රනාන්දු මහතාගේ එකම පුත්‍රයා වුණා. ඔහු තම පියා වූ සීටි ප්‍රනාන්දු මහතා ගිය ගමන් මග යමින් සිය පියා ගැයූ අම්බිලි මාමේ අඹරුක් සෙවණැල්ලේ ආනි ඩිංගක් ඉන්නකෝ බරබාගේ සිහින ලොවේ සීගිරි සුකුමාලියේ හෙළ ජාතිකාභිමානේ අවදිවන්න වැනි සිය ගණනක් වූ ගීතය හඬින්ම ගායනා කිරීමේ සහජ හැකියාවකින් කටයුතු කළා. මේ යන විට 65 වැනි වියේ පසු ඔහු ප්‍රසංග වේදිකාවට නැතුවම් බැරි ගායකයෙක් වුණා.
සංගීත ක්ෂේත්‍රයේ තම ජීවන වෘත්තිය කරගෙන කටයුතු කළ ඔහු පසුගියදා ඉතාලියේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියේදී හදිසියේ දෝගාතුව වී තිබෙනවා. ප්‍රතිකාර ලැබීමෙන් පසු තරමක සුවය ලැබූ ඔහු ලංකාවට පැමිණ කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවෙසට ගොස් සති කිහිපයක් සිටියේදී පසුගිය දෙවනිදා රාත්‍රී හදිසියේම යලිත් තරක් අසනීප වෙලා තිබෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කළුබෝ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ඒ මහතාගේ බිරිය පවසන්නේ. දෙදරු පියකු ප්‍රියන්ත දේශ විදේශ සංගීත ප්‍රසංග සඳහා නිරතුරුවම සහභාගී වුණා. ප්‍රියන්ත ප්‍රනාන්දු කලාකරුවාගේ අවසන් කටයුතු පසුගිය පස් වන සෙනසුරාදා ගල්කිස්ස නිසල සෙවන පුදුස්සාන භූමියේදී සිදු කෙරුණා. කලා ලොවේ සහෝදර රසිකයන් නිවදු පිනෝ ගායකයානි ඔබ යලි අපාතරම ඉපදෙයිවයි පතමු.
රිදිසිනා පපා මෙලෝ එළිය කරන්නේ සිසිල් සුලන් හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ අඳුරු කලා දසත බලා පැනලා දුවන්නේ කුරුණල වෙන්නේ සුවඳ හමන්නේ කුරුණල වෙන්නේ සුවඳ හමන්නේ කුසුම් සලාරෙන් කැලා බිම සරසන්නේ කුසුම් සලාරෙන් කැලා බිම සරසන්නේ සියල් සතුන් මිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ සිරස සදන්නේ රස පලඳන්නේ සිරස සදන්නේ රස පලඳන්නේ සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝපු බුදන්නේ සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝපු බුදන්නේ මාමේ ඔබ මොකද කරන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ ඔලුන් වලා යටින් නිඳන් නෙබිලා බලන්නේ ඔලුන් වලා යටින් නිඳන් නෙබිලා බලන්නේ
ප්‍රියන්ත ප්‍රනාන්දු කියන තමගේ පියාගේ ගීතයක් ගායනා කරේ. ඒ වගේ තවත් ගොඩක් තියෙන අපි පුළුවන් තරම ගීත ඔබට අසන්නට ලබා දෙන්නම්. ඒ සමග දැන් අද තියෙන තොරතුරක් තමයි තවත් එලිසබෙත් රජිනට අවුරුදු 92යි රජකමට 30 දෙනෙක් පොරොත්තු ලේකිනේ. මේ පොරොත්තු ලේකිනේ කියන මේ වචනේත් මම හිතන්නේ බොහෝ වෙලාට උගක් කට්ටිය දන්නේ නැහැ පොරොත්තු ලේකිනේ කියලා කියන්නේ. දැන් ලේකණයක් සාකස් කරලා දෙනවා. ඒ ලේකණියන් තමයි ඊළඟ පියවර ගන්නට අවශ්‍ය දේ අවශ්‍ය පුද්ගලයන් තෝරා ගන්න මේ පොරොත්තු ලේකිනේ කියන විසාම ඉතාමත් වැදගත් අර්ථයක් තියෙනවා. ප්‍රවීණ උරුමයෙන් හිමිවන බ්‍රිතාන්‍ය කිරුලේ පුවත හැනෝවේරියන් රාජවංශයේ පටන් අද වෙනකන් තියෙනවා. සිංහල රාජවංශයේ මෙන්ම බ්‍රිතාන්‍ය කිරිටේ උරුමයේද රාජවංශයෙන් පිටතර නොගිය අතර රාජවංශයට දාව පිරිමි දරුවකු නොලද විට පවුලේ වැඩිමහල් දිනේ රජකම සඳහා සුදුසුකම් ලබන්නේ ඇංග්ලෝ සැක්සන් අවධියේදී රජකු තෝරාගත්තේ විටාන් නමින් හඳුන්වන ලද මහා ජාතික මණ්ඩලයේ රාජ්‍යත්වයේ ව්‍යාකූල බව නිසා 1660 වසරේ නැවතත් රාජවංශය ස්ථාපිත කරමින් දෙවෙනි චාල්ස් රජතුමාට රාජ්‍යත්වය පැවරුවා. රජපෞලේ සමාජිකයන් නිරන්තරවම ඔවුන්ගේ නම පෙරාතුව කැපිටල් H කැපිටල් M කියන්නේ H O H Majesty O HRS His නැත්නම් H Royal Highness කියලා නම යොදුණා. රාජකීයයන්ගේ නිවහන වෙනුවෙන් වින්සර් යන නම ලැබුණේ පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ බ්‍රිතාන්‍ය සහ ජර්මනි යුදවැදි සිටි අවදීදී මෙම මාලිගය හඳුන්වන්නේ සැක්සකබර්ග් සහ ගෝත යන නමින්. මේ නිසා ජර්මන් නාමය වෙනස් කිරීමට පස්වෙනි ජෝර්ජ් රජතුමාට අවශ්‍ය වුණා. රජතුමා රාජකීය පෞලි ප්‍රධාන ලෙසින් කටයුතු කරන විට එතුමාගේ දෙවෙනි පුත් යෝකි ආදිපාදිවරයාට 1926 අප්‍රේල් මාසයේ 21 දින ගැහැණු දරුවෙකු ජන්ම ලාභ ලැබුවා. බකින්හන් මාලිගයේ සිදුවන මෙම දරුවපත ලෝකයා අමන්දානන්දයට පත් කරමින් නව ජන්මදිනයට එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා කියලා නම් තැබේ. ඉතින් අපි එහෙනම් තවත් ප්‍රියන්තටම සලකන ගීතයක් අපි ගායනා කරමු. ඊට පස්සේ ඉතුරු කොටස අපි ඔබට අසන්නට ලබා දෙනවා.
ඔය දැත පොඩ්ඩක් දෙන්නකෝ. ඇයිද කලබල අහක බල බල යන්නේ ඩිංගක් ඉන්නකෝ.
බ්‍රිතාන්‍ය රජකමේ පොරොත්තු ලේඛනය ගැන තවත් කතා කළොත්, එලිසබෙත් කුමරිය තම සීයා සමග බෙහෙවින් සමීපයේ කටයුතු කළ මිනිපිරිය වුණා. ඔහු මේ මිනිපිරියට බෙහෙවින් ආදරය කළා. විටින් විට රෝගාතුර වුණු ජෝර්ජ් රජතුමා තම මිනිපිරියගේ ආදරය නිසාම ජීවිතය ලද බව විටක ජෝර්ජ් රජතුමා විසින්ම සඳහන් කරලා තියෙනවා. 1936 වසරේ වේල්සේ කුමරා 8 එඩ්වඩ් යන නමින් රාජ්‍යත්වයට පත් වුණත් විනෝදකාමී ජීවිතය නිසා ඔහු සිංහාසනය තම සහෝදර යෝකි ආදිපාදවරයාට පවරා මින්ස් හි ඈපානන් ලෙසින් සාමාන්‍ය ජීවිතයකට අවතීර්ණ වුණා. මේ වන විට එලිසබෙත් කුමරියගේ වයස අවුරුදු 10ක්. 1937 වසරේ පණවන ලද රාජ පනත වෙනස් කරමින් 1944 වසරේ එලිසබෙත් කුමරිය 1944 වසරේදී පිය රජතුමාගේ ඉල්ලීම පරිදි රාජකීය පුරෝහිතවාදියෙක් ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව ලබා ගත්තී. ඇයට බකින්ග්හැම් මාලිගයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර සිය සහෝදරිය මාග්‍රට් රෝස් කුමරිය සමග විශාල මෙහෙවරක් ඉටු කළා. 1940 වසරේදී බ්‍රිතාන්‍යයේ ඇති වුණු අවදානම් තත්ත්වය නිසා එලිසබෙත් කුමරිය ඇතුළු රජපෞලේ සමාජිකයන් වින්සර්හි ඉතා රහසිගත ලෙසින් ජීවත් වුණා. එලිසබෙත් කුමරියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශාන්ත චෝච් දේවස්ථානයේ කෝල්ව දේවගත්තුමාට පවරන ලද අතර අධ්‍යාපනික කටයුතු සඳහා වූ වගකීම ශ්‍රීමත් හෙන්රි මෝටන් වෙත පවරන ලදී. 1947 වසරේ ජූලි 9 දින පිලිප් මවුන්ට් හැබට් සමග විවාහයෙන් පසුව 1948 නොවැම්බර් 14 දින රජ පවුලේ පස්වන උමුරුමක් කාර්යාලය ලෙසින් ලද පුත්කමරුව චාර්ල්ස් පිලිප් ආතර් චෝ නම් වූවාය. එලිසබෙත් රජනම ගැන තවදුරටත් පවසනවා නම් මෙම කාලවකවානුවේදී එලිසබෙත් කුමරියගේ පියා සනීපෝයෙන් වෛද්‍යවරුන් දන්වා සිටියේ විවේකයේ ඔහු වෙනුවෙන් අවශ්‍ය බයි. මේ නිසා කුමරිය පිය රජතුමාගේ වගකීම බාරගෙන කටයුතු කළ අතර නිල වශයෙන් රාජ්‍යත්වයේ ඊළඟ උරුම කාර්ය ලෙසින් එලිසබෙත් රජිනට කටයුතු කරගෙන යාමට සිදු වුණා. 1952 වසරේ පෙබරවාරි 6 දින ජෝර්ජ් රජතුමාගේ අභාවයේ සිදු වූවා. පෙනහළු ආශ්‍රිත ආබාධිකින් පෙන ජෝර්ජ් රජතුමාගේ මරණය සිදු වී ඇත්තේ කිරීටක දමනියේ රුධිර කැටියක අවහිර වීමේ රෝගී තත්ත්වයකින්. මිය යන විට 6 ජෝර්ජ් රජතුමා 52 වියේ පසු වුණා. මරණයෙන් අනතුරු දෙන් එලිසබෙත් රජින රාජ්‍යත්වයට පත් වූවා. මේ අතර වැඩිම කාලයක් රජ කිරුළ වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ පසුවන චාර්ල්ස් කුමරු පිළිබඳව ගොඩනැගී ඇත්තේ රජකමට උදාසීනීකු පිළිබඳ සිතුවමක්. මාධ්‍ය මගින් ගොඩනැද චාර්ල්ස් කුමාරයාගේ ප්‍රතිරූපය පිළිබඳ අදහස් දක්වමින් විලියම් කුමරු කියා සිටියහු රජකමට කම්මැලි නෑ, අවශ්‍ය වෙලාවට කාර්යක්ෂමතාවය පෙන්වයි කියලා. චාර්ල්ස් රාජ්‍යත්වයට පත්වනත් ඔහුගේ දෙවැනි බිරිඳ කැමිලා රජිනක් ලෙස සලකනු නොලැබේ. ඇය එවිටත් කැමිලා කුමරියයි. 1996 වසරේ මහරජින විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව මා බ්‍රිතාන්‍යයේ උතුරු අයර්ලන්තයේ කුමාරයෙකුගේ දික්කසැප බිරිඳක් වෙනුවෙන් යන ගෞරවනීය නාමය ලබා දීමට අවසර නොලැබෙන බව දන්වා සිටියා. පිතානි ඉතිහාසයේ මෙම අවස්ථාව අහිම වුණු කාන්තාවක් ලෙස 8 එඩ්වර්ඩ් රජතුමාගේ බිරිඳ වොලිස් වොල්ෆ්ගේ නමට මුලින් HRH යෙදීම වළක්වා ඒ යනුවට හර් ග්‍රේස් ද ඩොචස් ඔෆ් වින්ඩර්සර් යනුවෙන් යදුණු ලැබුවා. මේ ඒ අතර ඩෙන්මාර්ක් සම්භවකින් තිබූ මීනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වී වැඳමීමෙන් පසුව HRH නාමයේ අත්හැරන ලැබුවා. වසර 92 ජීවන ගමනේ දරුමුණුරම් පමණක් නො මී මොනු පිරිපිරියන්ද සුරතල් දෙක බලා ගැනීමේ වාසනාව ලැබුවා. ගෙවුණු වසර 62 කාලය තුළ ඇය නිල උත්සව 25,000 අධික සංඛ්‍යාවකට සහභාගි වෙලා ගෞරව සම්මාන ලක්ෂ 4 පමණ ඉක්මවනවා. බ්‍රිතාන්‍ය රජ පවුලට අතීතයේ පටන්ම පැවතියේ ගෞරවාන්විත පිළිගැනීමක්. එහෙත් ආර්ථික අර්බුද නිසා රජ පවුල බ්‍රිතාන්‍යට බරක් වී ඇත. රජ පවුලේ වියදම් කප්පාදුව ගැනත් අදහස් ගොඩනැගී ඇත්තේ නිසා. නමුත් රාජකීයන්ගේ ඇඳුම් පැළඳුම්, ආදර සම්බන්ධතාවයන්, විවාහ
අවමංගල්‍යම් වෙනුවෙන් ලෝකයා මහත් උනන්දුවෙන් බලා සිටිනවා. මෑත කාලයේ උදාහරණ ඇසුරින් ඒ බව ඉතාම පැහැදිලි ලෙසින් සනාථ වෙනවා. ඩයනා කුමරියගේ විවාහය 1996 ඇයගේ දික්කසාදේ 1997 දී රියානුතුරකින් සිදු ඇයගේ මරණය චාල්ස් කුමරුගේ අනියම් පෙම්පට ලැබිල්ල වෙනුවෙන් ඇත්තේ මිනිසුන් තුළ විශාල උනන්දුවක්. ඒ අතරම කිරේටේ දෙවෙනි හැ තෙවෙනි හිමිකරුවන් ලෙස විලියම් හා හැරි කුමරුවන්ගේ ජීවිත සිද්ධි ගැනත් ලෝකයාම බලා සිටිනවා.
මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ සංදේශී චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාලෙන් ගායනා කළ ගීතයක්.
මිතුරිය නිසා සිරට ගෙට ගිය ජනපතිවරිය දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගෙවුන් හෙට පසුගියදා වසර 24ක සිරදඩුවමක් නියම වුණා. ඒ ඇගේ පාලන කාලය තුල සිදු වූ බලයේ අයතුරු සේදවීම දූෂණ චෝදනා යටතේ. ඒ සමගම ඇගේ සමීපතම යෙහෙළිය වූ චෝයි සුන් සිල් නැමැත්තියටද අවුරුදු 20ක සිරදඬුවමක් නියම වුණා. තීන්දුව ප්‍රකාශ කිරීම විද්‍යුත් මාධ්‍යවල සජීව විකාශය වූ අතර එම හෙළිදරව් නිසා ව්‍යාපාරික හා දේශපාලන ප්‍රජාවට හෙරේව රට තුළ දැඩි විරෝධයක් නැගෙමින් පවතිනවා. පාක් ජනපතිවරියට සිරදඬුවට අමතරව 1,18,000,000 දඩියක්ද නියම කොට තිබෙන්නේ. තීන්දුව ප්‍රකාශයට පත් කළ සිකුරාදා දිනයේ අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇය නඩු විභාගයේ වර්ජනය කළ අතර තමන්ට විරුද්ධව පක්ෂාග්‍රාහීව කටයුතු කළ අයයි අධිකරණයට එරෙහිව චෝදනා කළා. ඇයට විරුද්ධව නගනු ලැබූ සියලු චෝදනා පාක් ජනාධිපතිතුමිය ප්‍රතික්ෂේප කළ අතර තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද පැවසුවා. රට තුළ හටගත් විශාල අවුල ගැන කිසිදු පසුතැවිල්ලක් හෝ තැවුලක් ඇගින් දක්නට නොලැබෙන බව තීන්දුව ප්‍රකාශයට පත් කළ කිම් සේයුන් විනිසුරුවරයා ප්‍රකාශ කරනවා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දකුණු කොරියා ජනාධිපති මැදුරවන බ්ලූ හවුස් මන්දිරයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ ජාතිය දැඩි කම්පාවකට පත් කළ මොහොතක් බවයි. තීන්දුව සජීව විකාශනය කරන්න බලධාරීන් මුලින් තීරණය කර නොසිටි නමුත් ඔවුන් සඳහන් කළේ මෙම නඩුවට මහජනය අසාමාන්‍ය උනන්දුවක් දැක්වූ බවයි. පාක් ජනාධිපතිනියට එල්ලූ චෝදනා 18න් 16කටම ඇය වැරදකාරිය වූ අතර ඒවා බොහොමයක් අල්ල සහ බලයේ අයුතු ලෙස යෙදවීම පිළිබඳ චෝදනා වුණා. ඇගේ සමීපතම යෙහෙළියෝ චොයි සුන්සිල් සමග එක්ව දැවන්ත ඉලෙක්ට්‍රොනික සමාගමක් වන සැම්සන් සමාගමට හා ලොටේ වෙළඳ ජාලයට පීඩනයක් එල්ලකොට චොයිගේ පදනමට ආධාර පිණිස ඩොලර් මිලියන ගණනක් බලෙන් ලබාගෙන ඇති බව අධිකරණය තීන්දු කළා. චොයිගේ සමාගමට ලබදායි ගිවිසුම් වලට අත්සන් කරන ලෙස හා චොයිට ඇගේ දියණියට තෑගි ලබා දෙන ලෙසම සභාගම් වලට බලපෑම් කළයිද ඇය වැරදිකාරිය වුණා. ඊට අමතරව යෙහෙළිය චොයි වෙත අතිශය රහස් රාජ්‍ය රහස් ලියවිලි ලබා දුන්නේද චෝදනාවලට ඇය වරදකාරිය වී තිබෙනවා. ප්‍රශ්නකාරී මිත්‍රත්වය දකුණු කොරියාවේ පළමු ජනාධිපතිවරියගේ ඇදවැඩීමට හේතු වෙලා. චොයි වනාහි පාක් ජනපතිවරියගේ ළමා කාලයේ සිටම මිතුරියක වන අතර ක්‍රමයෙන් ඇගේ විශ්වාසන්තම පුද්ගලයා බවට පත් වෙලා ඔවුන්ගේ මිත්‍රත්වයේ මෑතකදී මහජනතාවගේ දැඩි අවධානයකට ලක් වුණේ ඒ රාජ්‍ය කටයුතුට අනිසි ලෙස බලපෑම් කිරීමට පටන්ගත් නිසා. දිගින් දිගටම ඇදී ගිය නඩු විභාගයේ මාස ගණනක් තිස්සේ වීදි පුරා පැන්නැගුණු විරෝධතා නිසාවෙන් අවසානයේ යටේ 2017 මාර්තු මාසදී ජනපති ධුරයෙන් ඉවත් වන්නට සිදු වුණා. ඇගේ ඉවත් වීමෙන් දින කීපයකට පසු ඇය අත්අඩංගුවට ගත්තා. සැම්සන් සමාගයේ ප්‍රධානී ලී ජේ යොන් හෙවත් බොහෝ දෙනා දන්නා පරිදි ජේ වයි ලී විසින් චොයිගේ දියණිය වූ චන් රෝ යෝරා හට අශ්වයකු තාගියක ලෙස දී ඇති බව නඩු විභාගයේදී හෙළි වුණා. ඔහුටද සිරදඬුවම් නියම අතර ඔහු අභියාචනයක් ඉදිරිපත් කළ බැවින් මාස 5කට පසු අපමත නිදහස් වුණා. චෝයිගේ දියණිය චන් ඩෙන්මාර්කයකට පලා ගොස් තිබුණද අධිකරණයේ ප්‍රශ්න කිරීම සඳහා නැවත දකුණු කොරියාවට පිටුහල් කරලා. දකුණු කොරියාව දූෂණ වංචාලුද්දයක් නොවේ. පාක් ජනපතිවරිය දෝෂාභියෝගයට ලක් වූ දකුණු කොරියාවේ ඡන්දයෙන් පත් වූ පළමු කාන්තා නායිකාව දූෂණ චෝදනා එල්ල වූ දකුණු කොරියා නායිකයා ඇය පමණක් නොවේ. හිටපු නායක වූ ලී මියුන් බැක්ට පසුගිය මාසයේ අල්ලස්සා දූෂණ චෝදනා එල්ල වුණා. 1990 චුන්ඩු හැන් හෝ රෝටෝ යන දෙදෙනාම රාජ්‍ය දේශද්‍රෝහියා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වර්ධකම් වුණා. ඒ විතරක් නෙවෙයි 2009 හිටපු ජනාධිපති රෝ මුන් හටද ඔහුට එල්ලූ දූෂණ චෝදනා විභාග කරන අතුරුතුරදී මරණයට පත් වුණා.
Oh, oh, oh.
ලැබෙන්නට ඔබේ අත ගන්නට සසර පුරායන්
නිසා සිරගෙට ගිය පාක් හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය මෑත කාලේ දකුණු කොරියාවේ සිදු වූ විශාලතම අර්බුදයට හේතු වූ බව පැවසේ. මේ අපකීර්තිමත් සිද්ධිය දකුණු කොරියානු ආර්ථිකයේ ආධිපත්‍ය දරන සමාගම් හා දේශපාලන තානාන්තරයේ සබඳතා අතර දරුණු අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. ඇගේ දේශපාලන ප්‍රතිවාදියා වූ ලිබරල්වාදී මුං ජේ ඉන් විසින් පවිත්‍ර දේශපාලනයක් වෙනුවෙන් යයි නම් කර ඇති ඔහුගේ ප්‍රචාරක මෙහෙයුම මේ අර්බුදය තුළ ඉස්මතු වෙමින් පවතිනවා. එහෙත් මෙම නඩු තීන්දුව නිසා දකුණු කොරියානු ජනතාව දෙපිළකට බෙදිලා තියෙන්නේ. සිය ගණනක් වූ පාක් අපරාධකරුවෝ අධිකරණයේ ඉදිරිපිට විරෝධතා දැක්වුවා. රටේ නීතිය අද දින මරණයට පත්වේ යයි ඔහු කෑ ගසමින් කියා සිටියා. දැඩිව නැගුණු මහජන විරෝධය හමුවේ ඉල්ලා සූ පාක් ජනාධිපතිවරිය ජනතා අප්‍රසාදයට ලක්වන්නේ 2012 ඇගේ නිල කාලයේ ආරම්භයේ සිටමයි. තීරණාත්මක වූ ජනාධිපතිවරණ සටනකින් පසු ඇය සිය ප්‍රතිවාදය වූ මුන් ජේයින් පරදා රටේ ප්‍රථම ජනාධිපතිවරය ලෙස දිවුරුම් දුන්නා. සංවාදිත රටවල් අතර ඉහළම ස්ත්‍රී පුරුෂ අසමානතාවක් ඇති දකුණු කොරියාව වැනි රටක කාන්තාවක් නායිකාව ලෙස පත්වීම සැලකිය යුතු කාරණයක් ලෙස සැලකිය හැකි. කෙසේ වෙතත් පාක් දකුණු කොරියානු ජනාධිපති මන්දිරයට අමුත්තෙක් නොවේ. ඇය පාක් චන්හි හිටපු ජනාධිපතිවරයාගේ දියණියක්. ඇයගේ මව උතුරුකරු යන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන විට පාක්ගේ වයස අවුරුදු 22ක්. ඉන් අවුරුදු 5කට පසු ඇගේ පියාද ඝාතනයට ලක් වුණා. ඇගේ පියාගේ ඝාතනයේ නැති වූ අනුකම්පාව නිසා විශාල පුරුෂ චන්ද්‍ර ප්‍රමාණයකින් ඇය ජයග්‍රහණය කළ බව බොහෝ දෙනාගේ අදහසයි. නමුත් ඇගේ එහෙලිය වූ චෝයි සුන්සෙල් සමග වූ අතිරික්ත විශ්වාසය නිසා ඇති වූ අර්බුදය පාග්ගේ පෞද්ගලික ජීවිතයේ දෙස ජනතාවගේ සැකමුසු පරීක්ෂාව යොමු වන්නට වුණා. මේ කාන්තාවන් දෙදෙනාගේ මිත්‍රත්වය 1970 දක්වා දිව යන්නක්. නමුත් අර්බුදය ආරම්භ වන්නේ 2016 දී පමණ සිට චෝයි රාජ්‍ය තාන්ත්‍රික තීරණ වලට මැදිහත් වීමට පටන් ගත් විට. චෝයිට අයිති බංකොලොත් සමාගම් වලට මුදල් ආයෝජනය කරන මෙන් චෝයි පාක් ජනාධිපතිනිය සමග වූ මිත්‍රත්වයේ පාවිච්චි කොට දැවන්ත දකුණු කොරියානු සමාගම් වලට බලපෑම් කරන බවටද පැමිණිලි ගලා එන්නට වුණා. එමෙන්ම බංකොලොත් සමාගම් වලට රාජ්‍ය අනුග්‍රහයෙන් විනිමය සහන ලබාගත් බවටද චෝදනා නැගෙන්නට වුණා. අවසානයේ පාක් ඇගේ මිතුරිය සමග එක්ව බලය අයුතු ලෙස යෙදවීම හා දූෂණ සම්බන්ධයෙන් 2016 දෙසැම්බරයේ පාක්ට විරුද්ධව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් සම්මත වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඒ සම්මත වී ඇයට 2017 මාර්තුවේ සිය පදවිය හැර යාමට සිදු වුණා. අවිවාහක වූ පාක් ජනාධිපතිවරගේ ප්‍රශ්නාකාරී මිත්‍රත්වය ඇයට සිය පදවියේ සිට බන්ධනාගාරය දක්වා පාර කැපූ බව දේශපාලන විචාරඥයන්ගේ මතය වෙලා තියෙන්නේ.
හොඳයි, දැන් අපි එහෙමනම් තවත් ගීතයකට සවන් දෙලා ඉඳමු. බලමු මේ ඊළඟ ගීතය කවුද ගායනා කරන්නේ කියලා. දැන් අද අපි ගොඩක් කතා කරේ හෙළ සිනමාවේ නිදහනේ වුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මතක සටහන්, ඒ වගේම ප්‍රියන්ත ප්‍රනාන්දු ගායකයාගේ හදිසි අභාවය, එසම රජපාලු ගැන කතා කරලා දැන් රජිනිය මං හිතන්නේ දැන් ලෝකේන වයසම රජිනිය කියලා ගත්තොත් අවුරුදු 92ක් කොහේ දැන් ඒ අතරතුරේ විලියම් කුමාරයාට තවත් පුතෙක් හම්බෙලා ඒකෙන්ද පොරොත්තු ලේකිනි හැරිගේ නම හැරි කුමාරයාගේ නම හයවෙනියට ගිහිල්ලා ඉතින් මේ වගේ ගොඩක් කතන්දර සිද්ධ වෙනවා. කොයි හැටි වෙදත් කොමනත් අපි බලමු තවත් ගීතයක් ඉදිරිපත් කරන්නට.
තනි කෙඩයි තම මංමෙන් ඔබ කොහේ කොතන ඇත්තේ.
ඉතින් දයබරසන්නි, අදත් අප ඔබ සමග ගත කළ කාලය කෙමෙන් කෙමෙන් ගෙවියනවා. අද වැඩසටහන සම්බන්ධීකරණය සහ හඬ දායකත්වය
කාන්ති දසනායක,
ඒ සමග අද වැඩසටහන හඬ දායකත්වය දායකත් වුණා
මහේෂි වික්‍රමරත්න.
අදත් රන්දිරණ ඉරිදාසන් දැල්ල තාක්ෂණය හසුරුවමින් සබඳ පරිපාලනය කරමින් මෙතෙක් කළා ඔබ සමග රැඳී සිටි මම ගාමිණී සිරිවර්ධන. ලබන සතියේත් මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායී සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.